SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අද ජූලි මාසයේ අවසාන සඳුදා තවත් මාසයක් අවසාන වන කාලවකවානුවක මේ ගෙවිලා යන සතිය පුරාම අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ තියෙන උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව අපි හිමනම් සලකා බලන්නට සූදානම්. සුපුරුදු පරිදිම මේ කාර්යාවයට දැන් ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩිතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිල් රුක්ෂි.
තොරතුරු කිහිපයක් අපිට වාර්තා වෙනවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ විශේෂිත කතාබහට ලක්වුණු. ඉන් ප්‍රධානතම කාරණාවක් තමයි මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට බදු දීම හා සම්බන්ධ වන කාරණාව පිළිබඳව මේ වෙනකොට මතුවෙමින් තියෙන තත්ත්වය පිළිබඳව දැන් අපේ ආදරණීය අසන්නන්ට මතක ඇති අපි ගිය සතියේදී මේ සම්බන්ධව පුළුල් වශයෙන් කතාබහට ලක් කළා. එහිදී මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමක් නෙමේ සිදුවන්නේ බදු දීමක් කියන කාරණාවත් අපි අනාවරණය කළා. එහිදී 70%ක් ඉන්දියාවට 30%ක් ශ්‍රී ලංකාවට ලැබෙන පරිදි තමයි මේ බදු ගිවිසුම සකස් වෙන්නේ කියන කාරණාව අපි ඔබට සඳහන් කළා. දැන් මේ සතිය වෙනකොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් විශේෂිත කතාබහක් ඇති වෙනවා. ඉන්දියාව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නැහැ කියලා. මේක ටිකක් අවධානයට ලක් වෙන කාරණාවක් බවට පත් වෙමින් තියෙන නිසා මට හිතුණා මනෝජ් අපි එතනින් අද දවසේදී අපේ කතාව පටන් ගත්තොත් හොඳයි කියලා. මොකක්ද මේ වාර්තා වෙන කරුණ මත්තල සම්බන්ධව?
ඔව්, විශේෂයෙන්ම රාජ්‍ය සම්පත් භාවිතා කරලා ඒවා ඇතැම් විට ඒ සඳහා ආයෝජනය කරන සමාගම් රටවල් සමග එක්කාසු වෙලා තවදුරටත් වර්ධනය කරලා කර්මාන්ත ශාලා ඇති කරලා රැකියා අවස්ථා උත්පාදනය කරලා රටේ ආර්ථික ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුව පෙන්වා දෙමින් ඉන්න කාලයක්. ඒ අතරේ තමයි චීනයට හම්බන්තොට වරාය බදු දීම සිද්ධවන්නේ. ඉන් අනතුරුව තමයි මත්තල ගුවන්තොටුපළ සම්බන්ධයෙන් කතාබහ ඇති වෙන්නේ. විශේෂයෙන් පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය සේනාරත්නා අමාත්‍යවරයාත් සඳහන් කළා, විශේෂයෙන් ඉන්දියාව සමග කටයුතු කරන්නේ චීනයට හම්බන්තොට වරාය ලබා දීමත් එක්ක රාජ්‍යතාන්ත්‍රිකව යම් සමතුලිතභාවයක් ඇති කිරීමේ අවශ්‍යතාවයෙන් කියලා සඳහන් කළා. ඒ අතරේ අපි මීට කලින් සඳහන් කළා, ගිය සතියේත් දිලුක් සඳහන් කරපු විදිහට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වේ 70%/30 කියන පදනම යටතේ තමයි බදු දෙන්නේ. 70%යි ඉන්දියාවට බදු දෙන්නේ. යම් ආකාරයකින් අලාභයක් සිද්ධ වුණොත් ලාභ ලබනකම් ඒ අලාභයනුත් 70%ක් දරාගන්න ඉන්දියාව එවැනි සැලසුමකට අපි ගිහිල්ලා තියෙන්නේ කියලා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. විශේෂ අමාත්‍යවරයා විදිහට නිමල් සිරිපාල සිල්ලා මැතිතුමත් පාර්ලිමේන්තුවේ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ව්‍යාපාර වාර්තාව බිස්නස් ප්ලෑන් එක සකස් කරලා ඉන්දියාවට බාර දෙන්නයි අපි සූදානමින් ඉන්නේ කියලා. ඉතින් එවැනි වකවානුවක තමයි අපට අහන්න ලැබෙන්නේ ඉන්දිය පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා කියලා. විශේෂයෙන් ඉන්දිය ලෝක සභාවේදී ඉන්දියාවේ සිවල් ගුවන් සේවා ඇමති ජයන් සිංහාට ඉන්දිය ලෝක සභාවේ මන්ත්‍රීම පූනම් මහජන් ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා මේ සම්බන්ධයෙන් මත්තල ගුවන්තොටුපළ අත්පත් කරගන්න ඉන්දිය ගුවන්තොටුපළ අධිකාරිය සූදානමක් තියෙනවද කියලා. ඊට විශේෂ අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ, මේ අවස්ථාවේ එවැනි යෝජනාවක් සැලකිල්ලට ගන්න නැහැ කියලා. ඒත් එක්කම මත්තල ගුවන්තොටුපළ පරිසරයේ පියාසර පුහුණු පාසලක් සහ ගුවන් යන නඩත්තු කිරීමේ ඒකකයක් පිහිටුවීමේ යෝජනාවක් සූදානමක් තිබෙනවද කියලා පූනම් මහජන් මන්ත්‍රීවරිය විමසලා තිබුණා. එහිදී ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරන විදිහටම ඍණාත්මක පිළිතුරක් තමයි ඒ සම්බන්ධයෙන් ලබා දුන්නේ කියලා සඳහන් වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් ඇතුළේ තමයි ලංකාවේ කතාබහට ලක් වෙන්නේ ඇයි ඉන්දියාව එවැනි ප්‍රකාශයක් සිද්ධ කරේ කියලා. ඊට පස්සෙත් අපි දැක්කා විශේෂ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අශෝක් අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ සහකාර ලේකම්වරුන් සහ ඉන්දිය ගුවන්තොටුපළ අධිකාරී නිලධාරීන් එක්ක සාකච්ඡා 4ක් මේ වෙනකම් පවත්වලා තියෙනවා. කොමුණත් මෙතෙක් අමාත්‍යවරයා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාව ලංකා රජයට දැනුම් දීමක් සිද්ධ කරලා නැහැ කියලා. ඒත් එක්කම අපි දැක්ක ඊට වඩා වෙනස් මතයක් ඊයේ දිනේ ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ඉදිරිපත් කරන ඔවුන් කියන්නේ මත්තල ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව විරෝධතා මැඩ පැවැත්වීමේ අරමුණින් ඊට පෙළගැහෙන ජනතාව නොමග යවන්න තමයි ඉන්දියාව මේ ප්‍රකාශය සිද්ධ කරලා තියෙන්නේ. මේ ගැන අදහස් දක්වමින් ඔවුන් කිව්වේ ඉන්දියාවට මත්තල ගුවන්තොටුපළ විතරක් නෙමෙයි පලාලි ගුවන්තොටුපළත් ලබා දෙන්න සූදානමක් තියෙනවා. එවැනි වටපිටාවක් ඇතුළේ තමයි මේ ඉන්දියාව නැහැ කියලා කියන්නේ. මේක උපායශීලීව කරපු වැඩක්, මේක නොමග යවන්න කරපු වැඩක් කියලා. ඉතින් ඒ මේ දවස්වල වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ සාකච්ඡා වෙමින් තිබෙන කාරණයක්.
ඔව් අපිට අමතක කරන්න බෑ එතනදී අර ඔබ සඳහන් කරපු ආකාරයටත් සිවිල් සහ ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක බේසිංහ මහතා සඳහන් කරපු ප්‍රකාශය. ඒ මහතා එහිදී සඳහන් කර හිටියා මේ 70-30% ප්‍රතිශතවලට අනුකූලව තමයි මේ බෙදියන්නේ මේ බදු ගිවිසුම. ඒ අනුව ඉන්දියාව මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාවත් ඔහු එක්තරා ප්‍රතිසාකච්ඡාවකදී කරුණු හෙළිදරව් කොට සිටියා.
මත්දල ගුවන්තොටුපලේ තත්ත්වය මේකයි. ආදායම මාසෙට 165යි, මාසෙට වියදම 120,000යි, අවුරුද්දට 117,000ක් ගෙවන්න ඕනේ. ඉතින් මේක කරගෙන යන්න පුළුවන් ද අවුරුදු 15. ඉන්දියාවෙන් අපි යෝජනාවත් එක්ක අපි සාකච්ඡා කළා. ඩොලර් මිලියන 252 රජයේ තක්සේරුකරුව තක්සේරු කරලා තියෙන ඩොලර් මිලියන 325ක පමණ වදදල. ගිය සතියේ ඇවිල්ලා තක්සේරුවට කැමති වුණා. ව්‍යාපාරේ කොහොමද කරගෙන යන්නේ කියලා ගිවිසුම ඇතුළත් කරනවා. කැබිනට් මණ්ඩලයේ අනුමත කෙරුවාට පස්සේ අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. මේක කිසිසේත් විකිණීමක් නෙමෙයි. මේකේ කියන වාසිය තමයි ගිවිසුම අත්සන් කෙරුවාට පස්සේ අපිට 170 ලැබෙනවා. මේක ලාභයක් ලබනකම් වෙන පාඩුවෙන් 170ක් ඒගොල්ලෝ දරනවා. දැන් අපි 100 පාඩුව ලබන්නේ අපි.
ශ්‍රී ලංකාවේ එළඹෙන මැතිවරණ පිළිබඳව කතාබහ කරද්දී අපි දුටුවා පසුගිය කාලවකවානුවේ එක්තරා විශේෂ අවධානයක් යොමුලා තිබුණ කවුද මීළඟ ජනාධිපති අපේක්ෂකවරුන් කවුද ප්‍රධාන පක්ෂවලින් කියන කාරණාව. දැන් ওই කාරණාව ටිකක් තුනී වේගෙන ගිහිල්ලා දැන් මේ වෙනකොට විශාල අවධානයකට ලක් වෙලා තියෙන මීළඟ පළාත් සභා මැතිවරණය කොයි කාලේ පවත්වාවිද, ඒක කොයි ක්‍රමයට පවත්වාවිද කියලා නව ක්‍රමයේ යටතේ දේශෙත් නොමැතිනම් පැරණි ක්‍රමයට යටතේ පවත්වාවිද කියන කාරණාව පිළිබඳව විශාල සංවාදයක් ඇති වෙමින් යන කාලවකවානුවක අපි කැමැති මේ සතිය වෙනකොට මේ සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දරන්නා වූ මත සහ මේ පළාත් සභා මැතිවරණයේ කොයි කාලයක පැවැත්වේවිද කියන කාරණාව පිළිබඳව මොන වගේ ඉඟිද ලංකාවෙන් පළවෙන්නේ කියලා දැනගන්න මීළඟට මනෝජ්.
ඔව් මේ දවස්වල ලංකාවේ වැඩි වශයෙන් කතා වෙනවා පළාත් සභා මැතිවරණයේ පැවැත්ම සම්බන්ධයෙන්. පළාත් සභා මැතිවරණයේ පවත්වන්නත් පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් එකුම්පත් අරගෙන අවිල් ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරලා පහතක් බවට පත් කරගත්තා. ඉන් අනතුරුව සීමා නිර්ණ කටයුතු අදාළ සීමා නිර්ණ කමිටුව වෙත පැවරුවා. විෂය භාර අමාත්‍යවරයා එදා කිව්වේ මාස 6ක් වැනි කාලයක් ඇතුළත මේවා නිමාවට පත් කරන්න පුළුවන් කියලා. කොමුණත් ඒ සම්බන්ධයෙන් 100% වැඩ කටයුතු අවසන් වෙලාද කියන ප්‍රශ්නාර්ථය තිබෙන වෙලාවක තමයි දැන් පළාත් සභා මැතිවරණයේ පවත්වන්නේ කුමන ක්‍රමයටද කියන ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඇතැම් දේශපාලන පක්ෂ කියන්නේ යම් ආකාරයකින් අලුත් නීති ගැටලුවක් වෙනවා නම් ඡන්දේ පවත්වන්න පරණ ක්‍රමයට අපි යමු, ගිහිල්ලා තියෙන ගැටලු නිරාකරණය කරගමු කියලා ඇතැම් කණ්ඩායම් සඳහන් කරා. ඒත් එක්කම ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම් විපක්ෂයේ කණ්ඩායම් බොහෝ වෙලාවට කැමැත්තක් දක්වන්නේ මේ පක්ෂනායක රැස්වීමේදීත් අපි දැක්කේ. ඔවුන් කියන්නේ අලුතෙන් දැන් නීතියක් සම්මත කරගෙන තියෙනවා, ඒ නීතිය සම්මත කරගත්තු ආකාරයට මැතිවරණය පවත්වමු කියලා. කොහොමනත් පක්ෂනායක රැස්වීමේදී තීරණය වෙලා තියෙනවා, අග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් පවත්වන්න කලින් පළාත් සභා ඡන්දය පවත්වන්න සූදානමක් තියෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා පක්ෂනායක රැස්වීමෙන් පස්සේ කිව්වා. පාර්ලිමේන්තු සංකීර්ණය තමයි ගිය සතියේ මේ රැස්වීම පැවැත්වුණේ. පළාත් සභා 9කින් පළාත් සභා 7ක ඡන්දය එකවර තියන්න පුළුවන් හැකියාව පිළිබඳවත් මෙහිදී අගමැතිතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන් උතුරුමැද සබරගමු නැගෙනහිර පළාත් සභා 3ක නිල කාලය මේ වෙලාවේ අවසන් වෙලා තියෙනවා. මධ්‍යම වයඹ උතුරු පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වෙනවා. ඒත් එක්කම දකුණු පළාත් සභාවේ නිල කාලය ලබන අවුරුද්දේ මුලදී අවසන් වෙනවා. ඉතින් ඒ සියල්ල එකතු කරලා පළාත් සභා 7ක මැතිවරණය එකට පවත්වන්න අවධානය යොමු වෙලා තියෙනවා. ඒත් එක්කම බස්නාහිර සහ ඌව කියන පළාත් සභා දෙකේ විතරක් නිල කාලය අවසන් වෙන්නේ ලබන අවුරුද්දේ මාස කීපයක් ඉතිරිව තියෙනවා. ඒ හින්දා ඒ දෙක ඇර බස්නාහිරත් ඌවත් ඇර ඉතුරු පළාත් සභා 7 එකවර පවත්වන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. කොහොමද පක්ෂනායක රැස්වීමෙන් පස්සේ විවිධ අදහස් පළ වුණා. අපි දැක්කා මනෝ ගණේෂන් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කරන ඔහු කිව්වේ බහුතර පක්ෂවල කැමැත්ත තියෙන්නේ පරණ ක්‍රමයට ඡන්දය පවත්වන්න, පස්සේ ඒ පිළිබඳව යම් විමර්ශනයක් කරලා යම් ගැටලු අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. කිසිම පක්ෂයක් මේ වෙලාවේ මැතිවරණය කල් දාන්න සූදානමක් නැහැ. ෆයිස මුස්තෆා අමාත්‍යවරයා සඳහන් කරපු මතය සම්බන්ධයෙන් ඔවුන්ට යම් ගැටලු තියෙන බවක් පේන්න තිබුණා. ඒක ජනාධිපතිතුමාගේ මතයද කියන අදහස ඔවුන් ඉදිරිපත් කළා. කොහොමත් විෂය භාර අමාත්‍යවරයා විදිහට ඕකේ වැඩි කැමැත්තක් තියෙන්නේ අලුත් ක්‍රමයට පවත්වන්න කියන දේ තමයි පේන්න තියෙන්නේ. මොකද ඔහු මැදිහත් වෙලා කටයුතු කරලා සකස් කරගත්තු නීතිය. ඉතින් කොහොම වුණත් ඡන්දය ජනවාරි මාසේ තියන්න පුළුවන් කියලා ඔහුත් සඳහන් කළා. විශේෂයෙන් ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා අපි දැක්කා ඔහුත් මේ රැස්වීමට සහභාගී වෙලා ඉන්නවා. ඊපීඩී විපක්ෂ නායකවරයා ඔහු කිව්වේ මොන ක්‍රමයට ඡන්දේ පැවැත්වුවත් අපිට ප්‍රශ්නයක් නැහැ, ක්‍රමයේ තීරණය කරලා නැහැ. රවුක් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගණේෂන් වැනි සුළු පක්ෂවල නායකින්ගේ අදහස් වලට ඔහු ගරු කරනවා ඔවුන් සමග කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ කියලා. දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂ නායකවරයා නම් මේ රැස්වීමේදී තරම් කැමැත්තක් පළ කරේ නැහැ. ඒක කිසි ඵලයක් නැති සාකච්ඡාවක් කියලා තමයි ඔහු සඳහන් කළේ. ආණ්ඩුව ඡන්දයට බයයි. නීතියෙන් දැන් තියෙන ක්‍රමයට අලුතෙන් සකසාගත්ත නීතියට අනුව ඡන්දේ පවත්වන්න අවශ්‍යයි කියන කාරණේ තමයි ඔහු සඳහන් කළේ. ඉතින් මේ අනුව විවිධ මත එක්ක තමයි රැස්වීම ඉවර වෙලා තිබුණේ. කොමුණත් මේ බදාදා අනිත් දවසේ ආයෙත් පක්ෂ නායකයින් රැස් වෙලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න සූදානමින් ඉන්නවා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයත් ඔවුන්ගේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබුණා. විශේෂයෙන් කෘත්‍ය අධිකාරී මණ්ඩලයත් ගෙවුණු සතිය රැස් වුණා. එහිදී ඔවුනුත් ඉතාක් මන්ට ඡන්දෙ තියන්න බලාපොරොත්තු වෙන්නේ අගමැතිවරයාට කිව්ව ජනවාරි වෙද්දි ඡන්දෙ තියන්න ඕන කියන අදහස තමයි එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමෙන් පස්සේ ඔවුන්ගේ මන්ත්‍රීවරුත් සඳහන් කළේ.
ඔව්, ආණ්ඩුවට සම්බන්ධ සියලුම පක්ෂවල නායකයන් ඒකරාශී වෙලා සිදු කරපු මේ සාකච්ඡාවේදී ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කරපු අදහස් කිහිපයකුත් මම මෙහිදී යොදා ගන්නවා. විශේෂයෙන්ම සුළු පක්ෂ නියෝජනය කිරීමෙන් සම්බන්ධව EPDP සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතානන් සඳහන් කළේ සියලුම සුළු පක්ෂවල පොදු එකඟතාවකට ඇවිල්ලා තමයි මේ සඳහා එකඟත්වය ලබා දෙන්නේ කියලා.
මොන ක්‍රමය ඒක කරනවා කියලා තමයි තාම තිරණගතන. මොන ක්‍රමයේ අපිට ප්‍රශ්න නැහැ. නමුත් අර හකීම් අමතුමා, රිසාට් අමතුමා, මනෝ ගණේසන් අමතුමා ඒගොල්ලන්ගේ හදාසයක මම සපෝට් කරනවා.
ඔව්, එතකොට ඒකබද්ධ විපක්ෂ නියෝජනය කිරීමෙන් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිව්වේ අලුත් ක්‍රමයට කැමැති කියලා ඒගොල්ලෝ නම්. හැබැයි මේ ඡන්දේ තිබ්බ නැත්තම් පාරට බහිනවා කියලා තැම් කිසිව අනතුරුංග වීමක් සිදු කළා තිබුණා.
අද සාකච්ඡාව කිසි ප්‍රතිඵලයක් නැහැ. ආණ්ඩුව කොහොමද බයන්නේ ඡන්දෙට? අපි දෙකටම කියන්නේ ඡන්දෙ තියන්න කියලා. දැන් තියෙන විදිහට තියන්න කියලා. දැන් නීතියක් සම්මත කරන්නේ. ගෙන දවසෙත් කිව්වා මේවා හොරෙන් ගේන්න එපා කියලා. මේ එම කරගෙන දැන් අවුරුද්ද ඡන්දෙ තියන්නේ. කොහමද අපි පාරට බහිනවා ඡන්දෙ තිබෙන්නේ නැත්තම්?
ඔව්, එතකොට අමාත්‍ය මනෝ ගණේෂන් මහතා සඳහන් කරනවා අහු ඇතරම දෝෂාරෝපණය කරනවා දිනේෂ් ගුණවර්ධනලා වගේ අය අලුත් ක්‍රමයට කැමති කීකේ මේක කල් දාන එක තමයි කරන්නේ. හැමෝම මෙතන කරන්නේ ප්‍රෝඩාවක් කියන වගට ඔහු යම් ඉඟිපල කිරීමකුත් සිදු කරනවා.
මෙතන වැඩි බහුතර පක්ෂවල් කැමත තියෙන්නේ පරණී ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්ලා පසුව ගිහිල්ලා ඡන්දේ ක්‍රමයේ සම්බන්ධව විමර්ශනයක් කරලා අදා ගන්න පුළුවන් කියලා කියනවා. දැන් ඒක අදන්න ගියා නම් කල් යනවා. කල් දාන්න කවුරුත් කැමති නැහැ. වෛද්‍ය මුස්තම ඇමතුමගේ මතය ජනාධිපති මතයද කියලා මට දන්නේ නැහැ. ඒක අබද්ධ විපක්ෂය ඡන්දයට කැමති නම් අනිවාර්යයෙන්ම කියවල කියන්න ඕන පරණ ක්‍රමයට යම් කියලා. හැබැයි දිනේෂ් ගුණවර්ධන ඇමතුම එතන වෙලා ඒතුමා පරණ ක්‍රමයට යන්න අගවත්ත කතා කරනවා.
ඔව්, හිටපු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තාපා මහතා තමයි අර කලින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමේදී මේ මැතිවරණ ක්‍රමයේ යම් යම් සංශෝධන සිදු කළේ. ඒ නිසා ෆයිසල් මුස්තාපා අමාත්‍යවරයා නම් පැරණි ක්‍රමයට තියෙන එකකට කැමැත්තක් දක්වන්නේ නැති වෙයි කියන වගට ඔහු ඉඟිපල කිරීමකුත් සිදු කළා.
ඒ සාකච්ඡාවේ ඊළඟ අදීරයේ න සතිය පවත්වන ක්‍රමවල වෙනස්කම් කරනවාද සංශෝධන අවශ්‍යයිද කියන එක ස්ථිර තීන්දුවක් ගන්න සිනම පක්ෂ නායකයන් ලෑස්ති වෙලා ඉන්නවා. මම පළාත් සභා පළාත් හැමිට හැටියට මගේ වගකීම් සියල්ලක්ම ඉෂ්ට කරලා තියෙනවා. මමත් විශ්වාස කරනවා ජනවාරි මුල් භාගයේදී අපේ මේ ඡන්දය පවත්වන්න පුළුවන් කියලා.
ඔව්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් සිදු කළා තිබුණා.
මේ ආණ්ඩුව විහිළුවට පත් කරගත්ත මේ මැතිවරණය මම හිතන්නේ මෙයාලට මැතිවරණයක් තියන්න ඕන නැහැ. හැබැයි ආණ්ඩුවට ඕන නැති වුණාට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුත් කියන්නේ නැහැ. මොන පාර්ලිමේන්තුවෙන් සම්මත කරා ඒක ක්‍රියාත්මක වෙලා නැත්නම් බෞතිනාවෝ නීතිය ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යයෙන්ම කොමිසම වහම ක්‍රියාත්මක වෙනවා. මම මේකේ වගකීම් බාර දෙන්න උදේ කොසාලස්.
දැන් පළාත් සභා මැතිවරණය සම්බන්ධව විශාල උනන්දුවක් පවතින අතරවාරයේදී කාලයක සිට පැවත එන යම් මතවාදී ඝට්ටන අපි දකිනවා යෝජිත 20 වෙනි සංශෝධනය පිළිබඳව. දැන් 20 වෙනි සංශෝධනයේ ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඉතාමත්ම ආසන්නයි කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරතුරේදී පසුගිය සතියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අපි දැක්කා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් යම් කිසි වූ ප්‍රශ්නයක් නගනවා. 20 වෙනි සංශෝධනයේ කෙටුම්පත අස්සේ හංගලා ෆෙඩරල් ක්‍රමය පාර්ලිමේන්තුවට ගෙනීමේ යම් සූදානමක් තියෙනවායි කියලා. දැන් එතකොට ඒ සම්බන්ධව අපි අවධානයට ලක් කරද්දි මනෝජ් අපිට මොනවද වාර්තාවන්නේ මේ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන කාරණා සම්බන්ධයෙන්? 20 වෙනි සංශෝධනය ගෙනෙන අස්සේ කොහොමද ෆෙඩරල් ක්‍රමයක් ගෙනෙන්නේ? මේ සම්බන්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්ක මොනවද?
ඔව්, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ පොරොන්දුවක්. ෆෙඩරල් ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා කියන එක විශේෂයෙන් විපක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් වලට තියෙන සැකයක්. කොමුණත් අපි දැක්කා ආරම්භයේ ඉඳලම පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා සියලු මන්ත්‍රීවරයෙක්ටම ඒ සඳහා වන වගකීමක් පවරන්න අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. එතකොට පාර්ලිමේන්තුව නියෝජනය කරට 225 දෙනාම මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් වෙනවා. ඊට පස්සේ අනුකමිටු හයක් නිර්මාණය කළා. ඒ අනුව අනුකමිටු හයක වාර්තා ඉදිරිපත් කළා. නමුත් ඒකබද්ධ විපක්ෂයේ මේ අනුකමිටු වාර්තාවලින් පස්සෙත් කිව්වේ අපේ මේ කණ්ඩායම් නියෝජනය කරාට අපේ අදහස් මේවායේ නැහැ, අපි එක්ක සාකච්ඡා කරපු කාරණාවලට අමතර කාරණා මේවා ඇතුළත් කරනවා කියලා මුල ඉඳලා ඔවුන්ගේ විරෝධයක් තිබුණා. කොහොම වුණත් පසුගිය මාසයේ පමණ වන විට අපිට අහන්න ලැබෙනවා විශේෂයෙන් මේ සඳහා ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සඳහන් කරපු විදිහට මේ අනුකමිටු 6 සහ ඉතුරු නිර්දේශයන් ඇතුළත් කරලා අපි පොඩි වාර්තාවක් සකස් කරමු, කෙටුම්පතක් සකස් කරමු. අපිට සාකච්ඡා කරන්න මොකක් හරි පදනමක් ලියවිල්ලක් තියෙන්න ඕනේ. ඒ පදනම බවට ඒක පත් කරගෙන එය පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරමු වැනි අදහසක් පසුගිය කාලේ මතු වුණා. ඉතින් දැන් තමයි මේ සංවාදය නැවත නැවත අලුත් වෙන්නේ. විශේෂයෙන් කවුද මේ ව්‍යවස්ථාව සකස් කරන්නේ, මොකක්ද මේ උමනාව කියන කාරණේ විශේෂයෙන් විපක්ෂ කණ්ඩායම් තමයි මතු කරන්නේ. ඔවුන්ට යම් සැකයක් තියෙන බව පේන්න තියෙනවා. මේක ෆෙඩරල් ව්‍යවස්ථාවක් බවට පත් කරයිද කියලා. එහෙම දෙනවා නම් ෆෙඩරල් දෙන්න වෙන්නේ උතුරට. නමුත් අපි දකිනවා සම්බන්ධන් විපක්ෂ නායකතුමා, සුභන්තිරන් මන්ත්‍රීතුමා එවැනි අය දිගින් දිගටම සඳහන් කරන්නේ අපිට ෆෙඩරල් ව්‍යවස්ථාවක් එපා, අපිට රට හදන්න අවශ්‍ය නැහැ, අපි එක්සත් ශ්‍රී ලංකාවක් තුල වැඩ කරන්නේ. සම්බන්ධන් මැතිතුමා හැම බොහොම ඍජුව සඳහන් කරනවා සිංහලෙන්ම ඉතා හොඳට අපිට අවශ්‍ය එක්සත් ශ්‍රී ලංකාවක් තුල වැඩ කරන්න කියලා. නමුත් හෙළවුරුමය යම් මාධ්‍ය හමුවක් කියලා කරුණු සඳහන් කරනවා. ඒකපද විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කරුණු සඳහන් කරනවා. ඔවුන් විශේෂයෙන් ඔවුන් මාධ්‍යයේදී සඳහන් කළේ සුමන්තිරන් මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆෙඩරල් පාලනයකට සහාය දෙන කෙනෙක් ඔහු, ඔහුට ඔහු උතුර නියෝජනය කරන කෙනෙක්. එතකොට ඔවුන්ගේ අවශ්‍යතා මොනවද කියලා සුමන්තිරන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අදහස් පළ කළා. ජයම්පති වික්‍රමරත්න මේ කටයුත්තේ මූලිකත්වයගෙන කටයුතු කරන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අදහස් දක්වලා ඔහු අග්‍රාමාත්‍යවරයාට සමීපව කටයුතු කරනවා. ඒත් එක්කම NGO වලින් පටිගන්නවා එවැනි කෙනෙක්. එතකොට ඔවුන් කාගේ අවශ්‍යතාවයටද මේ වැඩ කරන්නේ කියලා යම් කරුණු දැක්වීමක් සඳහන් කළා. ඒත් එක්කම සුරේන් ප්‍රනාන්දු කියන්නේ මේ ව්‍යවස්ථාවට වැඩි දායකත්වයක් දුන්නු කෙනෙක්. ඔහු දැනට අරලීගහ මන්දිරයේ කාර්යාලයක් පවත්වාගෙන යන කෙනෙක්. එතකොට ඔහු මේක වැඩි දායකත්වයක් ලබා දුන්නා. ඔහුගේ දායකත්වයේ කෙබඳු විය හැකිද කියන කාරණේ ඒකවත් විපක්ෂයේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා. එතකොට මේක අරලීගහ මන්දිරෙන් මෙහෙවන කණ්ඩායමක් හදන ව්‍යවස්ථාවක්. ඒ හින්දා ඒක පිළිගන්න සූදානමක් නැහැ. ඒ වගේම 2020 ජනාධිපතිවරණ ඉලක්ක කරපු වැඩපිළිවෙලකුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ තියෙනවා. විශේෂයෙන් ජනාධිපතිවරයාට මානසික ආතතියක් ඇතිවෙච්ච වෙලාවක ඔහු එවැනි මානසික ආතතියකින් පෙළෙනවා කියලා තීරණය කරපු අවස්ථාවක මේ ගේන ඉන්න ව්‍යවස්ථාව හරහා අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට සහ කතා නායකවරයාට ජනාධිපතිවරයා ඉවත් කරන්න බලයක් තියෙනවා. ඒත් එක්කම ද්විත්ව පුරවැසි භාවයේ තියෙන කෙනෙක් ජනාධිපතිවරණයට ඉල්ලන්න සූදානමක් තියෙනවා නම් ඔහු මාස 12කට කලින් ඒ පුරවැසි භාවය ඉවත් කරගෙන තියෙන්න ඕන. මෙන්න මේ කාරණා මතු කරලා ඔවුන් විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරේ 2020 වෙද්දී රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිවරයා වීමේ සිහිනය සැබෑ කරගන්න හදන ව්‍යවස්ථාවක් කියලා තමයි අදහස් පළ කරේ. ඉතින් මෙහෙම තමයි මේ අදහස් දෝලනය වෙමින් තියෙන්නේ. අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් දෙමළ මාධ්‍යවේදීන් හමු වෙලා ඔහුගේ අදහස් දක්වලා තිබුණා. ඌත් කියලා තිබුණේ අලුත් ව්‍යවස්ථාවකට යන්න අපේ සූදානමක් නැහැ, තියෙන ව්‍යවස්ථාව වෙනස් කරගත්තා නම් ඇති කියලා. විශේෂයෙන්ම ඒකබද්ධ විපක්ෂයේ විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මතය වෙලා තිබුණේ මේක අලුත් ව්‍යවස්ථාවක් නෙමෙයි අපිට ඕන. යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් තියෙන ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන අපි ඉස්සරහට යමු කියන අදහස ඔවුන්ගේ පැත්තෙන් තියෙන්නේ. ඉතින් අර මම මුලින් සඳහන් කරා වගේ අලුත් ව්‍යවස්ථාවක් කියන එක යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ පොරොන්දුවක්. නමුත් සියලු දේශපාලන පක්ෂ ව්‍යවස්ථාව අරගෙන ඉන්න මැලි වෙනවදෝ කියලා දෙමළ දේශපාලන පක්ෂවලටත් සැකයක් තියෙනවා. මොකද මේ ප්‍රශ්නට විසඳුමක් දුන්නොත් ඇතැම් වෙලාවට දකුණේ ඡන්ද පදනමට බලපෑමක් වෙන්න පුළුවන්. ඒක අනාගතයේ දේශපාලන පක්ෂ බලය රඳා පැවැත්ම සම්බන්ධයෙන් කාරණයක් වෙනවා. ඒ හින්දා අවංකවම සැබෑ සිතින් මේ ප්‍රශ්නට විසඳුමක් දෙන්න දකුණේ දේශපාලන පක්ෂවලට ඌමනාවක් වෙනවද කියන සැකේකුත් ද්‍රවිඩ දේශපාලන පක්ෂ තුළ තියෙනවා අපි දකිනවා. ඒ අනුව ලබන මාසයේ 7 වෙනිදා පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය රැගෙන එන සූදානමක් තිබෙනවා කියලා පිවිතුරු හෙළවරුමේ පවත්වපු මාධ්‍ය හමුවකදී කරුණු වාර්තා වෙනවා.
හොඳයි, පිවිතුරු හෙළවරුමේ මාධ්‍ය සාකච්ඡාවේදී පවත්වපු ඒ දේශනාවෙන් යම් කිසි කොටසක් මම හිතේ උපුටා ගන්න කැමතියි. පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල මහතා මේ සම්බන්ධව යම් කිසි ඉගියක් මුලින්ම පළ කරනු ලැබුවා මාධ්‍ය හමුවක් පවත්වමින්.
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු 20 වෙනි සංශෝධනය ඊළඟ පාර්ලිමේන්තු දිනය වෙන අගෝස්තු මාසයේ 7 වෙනිදාට පළවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමේ අවස්ථාව තිබෙනවා. ඔය අතරේ සුමන්දිරම් ජයම්පති සුරෙන් ප්‍රනාන්දු තුන් බෑයන් එකතු වෙලා හොරරාසේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්පාදනය කරලා තිබෙනවා. ෆෙඩරල් කෙටුම්පතට අදාළ පාර්ශ්ව ටික එකතු වුණාට පස්සේ තමයි 20 වෙනි සංශෝධනය දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. එතකොට කාර්යක සභා අවස්ථාවේ ෆෙඩරල් ව්‍යවස්ථාව මේක ඇතුළට රින්ගන්න පුළුවන්. එහෙම කරොත් ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුව තුළම ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ මහා භයානක අනතුරක් 20 වෙනි සංශෝධනය හරහා සමාජයේ ඉදිරියේ තිබෙනවා. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වා මේ අනුගමනය කරපු ක්‍රියාමාර්ගයේ වැරදි, මේ ව්‍යවස්ථා විරෝධී කියලා ප්‍රකාශයට පත් කරන්න කියලා. අවාසනාවට පාර්ලිමේන්තු කටයුතු වලට අපට ඇඟිලි ගහන්න බෑ කියන ස්ථාවරය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ගත්තේ. ඒ නිසා 20 වෙනි සංශෝධනයේ ඇතුළට ෆෙඩරල් ව්‍යවස්ථාව එබීමට අවශ්‍ය කොළ එළිය වර්තමාන ආණ්ඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම ලැබිලා තිබෙනවා. 7 වෙනිදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබෙන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවේ කළලයයි.
ඔව් හොඳයි, මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කරන ලැබුවා ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී. අපි එයටත් අවධානය යොමු කරමු.
සියලුම පක්ෂවල එකඟත්වයෙන් ඉතාම හොඳට යන ගමන සම්පූර්ණයෙන්ම කෑවේ ජයම්පති වික්‍රමරත්න සහ සුමන්දිරන් කියන මන්ත්‍රීවරු දෙදෙනා. ඔය කියන ජනාධිපතිතුමාව අයින් කිරීම සඳහා විපක්ෂ නායක අගමැති සහ කතානායකගේ තුන්කොටුව එකතුලා කරන යෝජනාව ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව අවුරුද්ද කතන්දරේ මේ ඔක්කොම තියෙන්නේ ජයම්පති වික්‍රමරත්න සහ සුමන්දිරන් විසින් හොරෙන් රින්ගන්න උත්සාහ කරපු කෙටුම්පතේ. මේ වෙලාවේදී මම ප්‍රශ්න තුනක් අහනවා ජයම්පති වික්‍රමරත්නතුමාගේ. පාර්ලිමේන්තු මන්ත්‍රීකමට අමතරව අගමැතිතුමාගේ උපදේශකෙක් හැටියට හුදු කාර්යාලයක් රන් කරනවද? ව්‍යවස්ථාව නිර්මාණය කිරීම සඳහා රාජනෝන සංවිධානයක් ඉන්නවද? ලංකාවේ අරමුදල් වලින් ඔය රාජනෝන සංවිධානයේ අරමුදල් ව්‍යවස්ථාව ගැන කතා කරන්න කියලා කීපාරක් පිටරට ගියාද?
ඔව්, මේ අතරතුරේදී මතුවන තවත් ගැටලුවක් තමයි දැන් 20 වෙනි සංශෝධනය කියලා කියන්නේ මේ ජනාධිපතිවරයාගේ විධායක බලතල අඩු කිරීමේ, අහෝසි කිරීමේ හෝ ඇතැම් සංශෝධන ගැනීමේ පනත් කෙටුම්පත. එතකොට සමස්ත පාර්ලිමේන්තුවම පත් කරනු ලැබූ අගමැතිවරයා විසින් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්, අලුත් ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය හා සම්බන්ධව එයත් මේ වෙනකොට කෙටුම්පත් කරමින් පවතිනවා. එතකොට දැන් ඔය පිවිතුරු හෙළවරුමය චෝදනා නගින පරිදි, ඒ වගේම ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළ පරිදි 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනීමේදී ඒක අස්සරිංගල ව්‍යවස්ථා සංශෝධනයේදී යෝජිත වෙලා තියෙන ෆෙඩරල් ක්‍රමය කොහොමද අරගෙන එන්නේ කියන එකත් පොඩි ප්‍රශ්නයක් වෙනවා. 20 වෙනි සංශෝධනය කියන්නේ විධායක බලතල අහෝසි කිරීමේ කෙටුම්පත, ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ සමස්ත ව්‍යවස්ථාවම වෙනස් වෙන ක්‍රියාදාමය. එතකොට එතනදී තමයි අර ෆෙඩරල් ක්‍රමය පිළිබඳව අවධානයට ලක් වෙන තැන. ඒක කොහොමද 20 වෙනි සංශෝධනය අස්සේ රඳවලා අරගෙන එන්නේ කියන කාරණාව ගැන තමයි දැන් බොහෝ දෙනෙකුට කුතුහලයක් ඇති වෙලා තියෙන්නේ. මොකද්ද මේ සම්බන්ධයෙන් දේශපාලනිකව තියෙන කතාබහ?
ඔව්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් අපි දැක්කා ජනාධිපතිතුමන් සඳහන් කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී ජනමත විචාරණයකට කුඩු දෙන කාරණාවලට යන්නේ නැහැ, ජනමත විචාරණයකට යන්නේ නැහැ කියන කාරණේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරගන්න කාරණාවලටයි අවධානය යොමු කරන්නේ කියන දේ. දැන් ඔය මතු කරන කාරණය මේ වන විට සැකයක් විදිහට තියෙන්නේ. ඒක පිවිතුරු හෙළවරුමයත් ඔවුන්ගේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා. ඒකට යම් නිදර්ශනයක් තියෙනවා. ඒ තමයි පළාත් සභා සංශෝධන 50 කෙටුම්පත. දැන් 20 වෙනි සංශෝධනය කියන අදහසින් කෙටුම්පත් කිහිපයක් එන්න සූදානම් වෙලා තිබුණා. දැන් විධායක ජනාධිපති ක්‍රමය හවුසේ කිරීම ජනතා විමුක්ති පෙරමුණ අරගෙන ආවට ඊට කලින් 20 වෙනි සංශෝධනය කියලා ආවේ පළාත් සභා සම්බන්ධයෙන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් වන කාරණාව. එය අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ යම් බාධා එල්ලවීමත් එක්ක ඔවුන් පළාත් සභා සංශෝධන 50 කෙටුම්පතක් විදිහට පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ලා තමයි ඒක සම්මත කරගත්තේ. ඔබට මතකයි යම් අර ආන්දෝලනාත්මක සිදුවීමක් එතනදී සිද්ධ වුණා. රැය 9 වෙනකන් පාර්ලිමේන්තුව පවත්වලා ඡන්දෙකට ගිහිල්ලා සුළු දේශපාලන පක්ෂවල කැමැත්ත අනුව මේ කොට්ටාස ක්‍රමයෙන් සහ සමානුපාතික ක්‍රමයෙන් සභිකයින් තෝරා ගන්නා ක්‍රමය වෙනස් කිරීමේ අනුපාත පව අවසාන මොහොතේ වෙනස් කරා කියලා කතාබහක් ඇති වෙච්ච සිද්ධිය. ඉතින් එවැනි ආකාරයකින් පාර්ලිමේන්තුවට මේක දාලා පාර්ලිමේන්තු බහුතරයක් ලබාගෙන පළාත් සභා සංශෝධන 50 කෙටුම්පත නීතියක් විදිහට සම්මත කරගත්තා වගේ මේකත් සිද්ධ කරාවි කියන සැකය තමයි ඔය දේශපාලන පක්ෂ මේ වෙලාවේ මතු කරමින් ඉන්නේ.
මේ අතර වාරයේදී අපි දකිනවා දෙමළ දේශපාලක්ෂයන් මේ කාලවකවානුවේදී ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දෙමළ අයිතිවාසිකම් ලබා ගැනීම පිළිබඳව උතුරේ තියෙන ප්‍රශ්න පිළිබඳව බොහෝ දුරට කතා බහ කරමින් සිටින ආකාරයක් පිළිබඳව අතරතුරේ අපි දකිනවා TNA මන්ත්‍රීවරයෙකු ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා සිදු කරපු එක්තරා ප්‍රකාශයක් පිළිබඳව ටිකක් වැඩිපුර අවධානයක් යොමු වෙනවා. දකුණේ දේශපාලනඥයන් පිළිබඳව දෙමළ ජනතාවට තරම් විශ්වාසයක් නැහැ කියන ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනෙක් සැලකිල්ලක් දැක්වුවා. TNA මන්ත්‍රීවරයා මේවැනි ප්‍රකාශයක් සිදු කිරීමට හේතුව මොකක්ද? ඒ පිළිබඳව ලැබුණු ප්‍රතිචාර මොනවද මේ වෙනකොට?
ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සංධානයේ නියෝජනය කරන විශේෂයෙන් දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ මන්නත්තම් ප්ලොට් සංවිධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරේ ඔහු ප්‍රකාශ කරනවා උතුරේ අර්බුදයට දේශපාලන විසුමක් ලබා දෙන්න දකුණේ දේශපාලන බලවේග පියවර ගනිවි කියන විශ්වාසයක් උතුරේ ජනතාව ළඟ දැන් නැහැ. එහෙම කියලා තමයි ඔහු සඳහන් කළේ. විශේෂයෙන්ම උතුරේ ජාතික ප්‍රශ්නය අවියක් කරගෙන දකුණේ දේශපාලන නායකයින් බල අරගලයක නිරත වෙලා ඉන්නවා. ලංකාව රටක් විදිහට පසුබෑමේ මූලික හේතුවම වෙලා තියෙන්නේ ජාතික ගැටලුව කියලා එතුමා සඳහන් කරනවා. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් උතුරේ අර්බුදයට දේශපාලන විසුමක් ගෙනීමේ උත්සාහයත් ව්‍යර්ථ වෙලා තියෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ පාර්ශව ජාතික ප්‍රශ්නය ඉටෙක් කරගෙන ඒක දේශපාලන වාසියට හරවාගෙන ව්‍යවස්ථාවක් අරන් එන්න තිබුණු දේ නැති කිරීම ඒ සහයෝගය නොලැබීම කියලා සඳහන් කරලා තිබුණා. විශේෂයෙන් ජනාධිපතිවරයාට අගමැතිවරයාට අමතරව ජාතික ගැටලුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාත් එක්කත් දෙමළ ජාතික සංධානය සාකච්ඡා කරලා තියෙනවා. ඒ සියලු පාර්ශ්ව සුපවාදීව මේ කාරණා පිළිගත්තත් බලාරගලේ නිසා ඒක ප්‍රමාද වෙලා තියෙනවා. ඒ හින්දා දෙමළ ජනතාව එක්සත් ලංකාවක් ඇතුලේ සමගියෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වුණත් ඒ බලාපොරොත්තු ඉටු කරන්න දෙමළ ජනතාවට වගකිව යුතු දේශපාලන පක්ෂය විදිහට දෙමළ ජාතික සංධානයත් කටයුතු කරලා නැහැ කියන චෝදනාවක් ඔවුන්ම කරගන්නවා. හැබැයි ඔවුන් ඒකට හේතුව විදිහට සඳහන් කරන්නේ ඔවුන්ට මේක කරන්න බෑ, වැඩි බලයක් තියෙන දේශපාලන කණ්ඩායම් දකුණේ දේශපාලන කණ්ඩායම් බල අරගලයක නිරත වෙලා ඉන්නේ. ඒ හින්දා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඔවුන්ගේ සූදානමක් නැහැ කියන අදහස තමයි ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා සඳහන් කළේ යෝගී ප්‍රකාශයත් එක්ක.
අතරතුරේදී අපි දැනගන්න කැමති විශේෂයෙන්ම හිටපු ළමා සහ කාන්තා කටයුතු රාජ්‍ය අමතිනි විජේ කලා මහේශ්වරන් හිටපු අමතිනියගේ උතුරේ සිදු කරපු ඒ ප්‍රකාශය LTT සංවිධානයේ නැවත ගෙන ආ යුතුයි උතුරේ ජනතාවට ආරක්ෂාව සහ ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලීම සඳහා කියලා ඇය කරපු ප්‍රකාශය සම්බන්ධව යම් කිසි නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවා රාජ්‍ය විසින් කමිටුවකුත් පත් කරනු ලැබුවා. අපි ඒ පිළිබඳව කතා බහ කළා. මෙහි මේ වර්තමාන තත්වය මොකක්ද මේ වෙනකොට?
දැන් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සියලු ලිපිකුණු ලබන මාසයේ 10 වෙනිදාට නීති උපදෙස් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන්න නියමිතයි කියලා සඳහන් වෙන්නේ. අපි දැක්කා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට නියෝග කරා මේ කතාව පරිවර්තනය කරන්න. ඒ විතරක් නෙමෙයි දැනට අපි දන්න විදිහට 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. ඒ වේදිකාවේ හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු, ජනමාධ්‍යවේදීන් මේ ඇතුළු 40කින් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. විජය කලා මහේශ්වරන් මන්ත්‍රීවරයගිනුත් ඇයගේ යාපනයේ කාර්යාලයේදී පොලිසිය මේ සම්බන්ධයෙන් පැය 3ක පමණ ප්‍රකාශයක් ලබා ගත්තා. ඒකත් ඉදිරි නීතිමය කටයුතු සඳහා බාර දෙන්න සූදානම් කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා. මේ මෙහිදී මේ LTT සංවිධානය ප්‍රවර්ධනය කරන්න කටයුතු කරා කියන කාරණය වෙන පැත්තකට දැන් ගිහිල්ලා තියෙනවා. විජය කලා මහේශ්වරන් මන්ත්‍රීතුමේ සඳහන් කරලා තියෙන්නේ මේ ප්‍රකාශය කරේ LTT සංවිධානය ප්‍රවර්ධනය කරන්න නෙමෙයි, එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කරන්නයි මේක කරේ. මේක කිව්වට පස්සේ තමයි මේකේ බරපතලකම තේරුණේ. ඒත් එක්කම මේක අත්වැරදීමකින් කරපු ප්‍රකාශයක් විදිහටත් ඇය හඳුන්වලා තියෙනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සඳහන් කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් සියලු ලිපිගොනු ලබන මාසේ 10 වෙනිදාට නීති උපදෙස් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන්න නියමිතයි කියලා තමයි දැන් සඳහන් වෙන්නේ. විශේෂයෙන් මේ ප්‍රකාශය සටහන් කර ගැනීම සම්බන්ධයෙන්ුත් අපි දැක්කා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවිර ඇමතිවරයාගෙන් මාධ්‍ය ප්‍රශ්න කරනවා. විජය කලා මහේශ්වරන් මන්ත්‍රීවරයාගෙන් මේ ප්‍රකාශය ලබාගත්ත ඇයගේ යාපනය පීඨ කාර්යාලයේදී නමුත් මහනුවර ඇති වෙච්ච සිද්ධීති ප්‍රකාශයක් ලබාගන්න දිළුම් අමනගම මන්ත්‍රීවරයාව කැඳවල තමයි ඔහුගෙන් ප්‍රකාශය ලබා ගත්තේ. ඇයි මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට දෙආකාරයකට සලකන්නේ කියලා මාධ්‍ය ප්‍රශ්න කළා. මහින්ද අමරවීර ඇමතිවරයා කිව්වේ එහෙම ප්‍රකාශ දෙආකාරයටම ලබා ගන්න පුළුවන්. ඔහු උදාහරණයක් විදිහට ගත්තේ ශිරන්ති රාජපක්ෂ මැතිනියගෙන් ප්‍රකාශය සටහන් කරගනිද්දී ඇයගේ ගෙදරට ගිහිල්ලා අරගත්තේ. ඒ ප්‍රකාශය ගන්න වෙලාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සාමාන්‍ය පුරවැසියෙක්. ඒ හින්දා ඒ දෙආකාරයටම ප්‍රකාශ සටහන් කරගන්න පුළුවන් කියන දේ මහින්ද අමරවිර ඇමතිවරයාගේ උත්තරේ බවට පත් වුණා. කොමුණත් විජයකලා මහේශ්වරන් මන්ත්‍රීවරිය අවසානයේ සඳහන් කළේ මේ ප්‍රකාශය ඇය කරේ එල්ටීටී සංවිධානය ප්‍රවර්ධනය කරන්න නෙමෙයි එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කරන්නයි මේ ප්‍රකාශය කළේ කියන අදහස තමයි විජයකලා මහේශ්වරන් මන්ත්‍රීවරියගේ ප්‍රකාශයේ සටහන් වෙලා තිබිලා තියෙන්නේ.
හොඳයි මනෝජ්, ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ සිදුවුණු සුවිශේෂී දේශපාලනික කාරණා ගොනු කරන්නට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙනම් අපි ඔබව හමුවන්නේ ලබන සතියේ සඳුදා. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන්.
SBS සිංහල වැඩසටහනේ විශේෂාංග දැන් Facebook තුලිනුත් පිවිසෙන්න. SBS Sinhalese Facebook පිටුවට.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.